කරනවා
සභාපතිතුමනි මෙනි රවි කරුණාක මන්ත්‍රීතුමා මගේ අවස්ථාවෙන් ලබා දෙන්න සභාපතිතුමනි අද අපි මේ කතා කරන මහබැංකුවේ නියෝගය ඒ කියන්නේ ඇයි මේ නියෝගේ නිකුත් කරලා තියෙන්නේ මොකද්ද මේ නියෝගේ කියන එකෙන් අපි පටන් ගත්තොතින් මේ නියෝගේ තියෙන්නේ මෙච්චර කාල අපේ රටට අපනයන ඉපැයීම එනකොට මාස 6ක් ඒක account එක රඳවගෙන ඉන්නට පුළුවන් එතකොට ඒක මාස දවස් 100ක් ඇතුළත රුපියල් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍ය රූල් එකක් තිබුණා නියමයක් තිබුණා එතකොට මේ අද මේ ලංකාවේ ඇති වෙලා තියෙන සහ ලෝකයේ ඇති වෙලා තියෙන සුවිශේෂී තත්ත්වයේ සලකා බලමින් අර රවි කරුණානායක මන්ත්‍රීතුමත් කිව්වා වගේ අපේ රුපියල අව ප්‍රමාණය වීමේ ප්‍රශ්නයක් අපිට ඇවිල්ලා තියෙනවා විදේශ විනිමය මත යම් පීඩනයක් ඇති වෙලා තියෙනවා එතකොට මේ පීඩනය ඇතිවීමේ තත්ත්වයේ සලකා බලමින් තමයි අපනයන ඉපැයීම් දවස් 40ක් තුල අනිවාර්යයෙන්ම උපරිම කාලයේ දවස් 40කට යටත්ව අනිවාර්යයෙන්ම රුපියල් බවට පරිවර්තනය කිරීමේ නියමයක් තමයි අද අපි පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ. එතකොට මේ නියමයේ සභාපතිතුමනි සදාකාලිකව අපි මේ හැමදාම කරන දෙයක් නෙවෙයි විශේෂයෙන්ම මේ වෙලාවේ ඇති වෙලා තියෙන රුපියල් අව ප්‍රමාණයේ වීමේ අවදානමකට ලක්වීම සහ අපි රුපියල් අව ප්‍රමාණයේ වීම තේරුම් ගන්නට ඕන ලංකාවේ රුපියල් අව ප්‍රමාණය වුණාම තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපි ආනායනය කරන අපේ ආනායනිත උද්දමනයක් රට තුළ ඇති වෙනවා. මොකද ලංකාවේ අපි පරිභෝජනය කරන ගොඩක් භාණ්ඩ ආනායනය කළා පරිභෝජනය කරනවා. ඒ වගේම තමයි මුල් මේ මේ මැටීරියල් එහෙම නැත්නම් රෝ මැටීරියල් අමුද්‍රව්‍ය ඊට පස්සේ ඉන්ධන තෙල් වගේ දේවල් අපි ආනායනය කළා පරිභෝජනය කරනවා. ඒ අනුව නිෂ්පාදන වියදමත් රට තුළ වැඩි වෙනවා. ඒක නිසා රුපියල අව ප්‍රමාණය වීම එහෙම නැත්නම් ඩොලරයට සාපේක්ෂව රුපියල යගේ කඩාවැටීම අඩු වීම කියන එක අපි පාලනය කරගත්තේ නැත්නම් අපිට මේ එලියට ගෙවන්න වෙන පේමන්ට්ස් ලා ප්‍රශ්නක් විතරක් නෙවෙයි තියෙන්නේ අපිට අපේ රිසර්ව් එක සම්බන්ධ ප්‍රශ්නක් විතරක් නෙවෙයි තියෙන්නේ එදිනෙදා සාමාන්‍ය ජනතාවට බලපාන ප්‍රශ්නයක් හැටියට තියෙනවා උද්දමනය එහෙම නැත්නම් ආනායනික උද්දමනයක් රට තුල ඇති වෙනවා නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා ඒ தත්ත්වය අපි වළක්වා ගන්නට අවශ්‍යයි ඉතින් මම අතර අපේ ආණ්ඩුවේ හැටියට පහුගිය කාලය තුලම මේ සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග ගත්තා වාහන ආනායනය කොට පරිභෝජනය කිරීම తాවකාලිකව අධෛර්යමත් කිරීම සඳහා අපි යම් බදු ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා ඊට අමතරව මේ වෙනකොට අපි මේ මෙවැනි සීමා කිරීම මේක සීමා කිරීම කියලා කියන්නේ මේක අපි මේ தත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා අපිට යම් යම් සීමා කිරීම ප්‍රමාණයක් කරන්නට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක අපි ඒ අර්ථයෙන් තමයි තේරුම් ගන්නට ඕන. ආර්ථික හැකිලවීමක් හෝ එහෙම නැත්නම් අපි අපේ මේ ආනයන කරුවන් අපනයන කරුවන් අධෛර්යමත් කිරීමක් හෝ අපේ වෙළඳාම සීමා කිරීමක් හෝ නෙවෙයි මේක මේ தත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා මේ වෙලාවේ රජය සහ මහ බැංකුව අනුගමනය කරන ක්‍රියාමාර්ගයක්. ඉතින් මම හිතන්නේ ඒ අර්ථයෙන් තමයි අපි මේකට සහයෝගය ලබා දීමට අවශ්‍ය. ඒ වගේම හැම පුරවැසියෙකුටම වගේ අපරායන කරුවන්ටත් වගකීමක් තියෙනවා. රටේ සියලුම පුරවැසියන් අපහසුතාවයට පත් කරන්නේ නැතුව මේ ඩොලර් රිපේයින් අපනයනිත අපනයන ඉපැයීම රට තුරට ගෙනල්ලා මේ කාල වේලාව තුළ රුපියල් බවට පරිවර්තනය කරන්න. එහෙම වුණාම අපේ විදේශ විනිමය මත තියෙන පීඩනය සෑහෙන තරම් දුර අඩු කර ගැනීමට අපිට හැකි වෙනවා. ඒ කාරණාව පැහැදිලි කරන ගමන් සභාපතිතුමනි මම කැමතියි කතා කරන්න අපේ රටේ ණය තිරසාර බව ගැන. අද දවසේ ප්‍රශ්න කිහිපයක් මතුණා මම හිතන්නේ ණය තිරසාර නැහැ අපේ ණය වැඩි වෙලා තියෙනවා ණය වැඩි වෙලා තියෙනවා කියලා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කතා කළා. ඇත්තටම ලංකාවේ ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවද කියන කාරණේ අපි සාකච්ඡා කරන්නට අවශ්‍යයි. මොකද අපි ණය ගෙවා ගන්න බැරුව බංකොලොත්භාවයට පත් වෙච්ච රටක්. ඒකින්ද ණය වැඩි වුණා කියන එක මේ වෙනකොට අපේ රටේ ජනතාවගේ අර මානසික තත්ත්වය තුළ ඉතාම අර භීතියක් ඇති කරන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අපි බැලුවොතින් අපේ ණය ප්‍රමාණය ණය බලන්නේ ඇබ්සලියුට්ලි එහෙම නැත්නම් මේ මේ ට්‍රිලියන් ඩොලර් මෙච්චර ප්‍රමාණයක් තිබුණා ඒක ඩොලර් 96ක් තිබුණා මිලියන බිලියන 96ක් තිබුණා ඒක ඩොලර් බිලියන 100ක් වුණා කියන ප්‍රමාණයෙන් විතරක් ණය වැඩි වුණාද ණය ආර්ථිකයේ මත ඇති කරන බර අඩු වැඩි වෙලාද කියන එක තීරණය කර ගැනීමට බෑ. අපි බලන්න ඕනේ මේ ණය තිරසාරද නැද්ද කියන එක ගැන. ඒ කියන්නේ මේ ආර්ථිකයේ ණය ගෙවීමේ හැකියාවක් තියෙනවාද අපේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කර ගනිමින් අපිට ණය ගෙවීමේ හැකියාවක් තියෙනවද කියන එක තමයි ආර්ථිකයේ සම්බන්ධව ණයට අදාළව අපි බලන්න ඕන කාරණේ. මොකද ණය ගන්න වෙනවා ණය ප්‍රමාණය වැඩි වීමේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නමුත් ආර්ථිකයේ වර්ධනය වෙනවා නම් ණය මගින් සිද්ධ කරන්නේ ආර්ථිකයේ ප්‍රසාරණය කිරීම නම් වර්ධනය කිරීම නම් ණය ගැවීමේ හැකියාව වර්ධනය කිරීම නම් එතකොට අපි ණය ප්‍රමාණය ප්‍රමාණාත්මක වැඩි වීම සම්බන්ධව ගැටලුවක් වෙන්න අවශ්‍ය නැහැ ඒක සාපේක්ෂව තමයි බලන්නට ඕන එතකොට එහෙම බලන්න තමයි අපේට තියෙන්නේ debt to GDP ratio එක. ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය කොපමණ ප්‍රමාණයක් තියෙනවද? එහෙම නැත්නම් මේ ආර්ථිකයේ ණය දරාගත ගැනීමේ හැකියාවක් තියෙනවද කියන කාරණේ බලන්නට පුළුවන්. ඒක අපි බැලුවම 2024 ණය ගෙවීමේ ණයද debt to GDP ratio එක සහ 2025 debt to GDP ratio එක compare කරලා බලුවදී සංසන්දනය කරලා බලුවදී 95.5ක සිට 91.6 දක්වා debt to GDP ratio එක එහෙම නැත්නම් මේ ණය තිරසරණයේ සම්බන්ධ දර්ශකය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ණය බර ආර්ථිකයේ දරා ගැනීමට ඇති ණය බර අඩු වෙලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි බාහිර ණය external debt එක. ඒ කියන්නේ අපි ඩොලර් වශයෙන් අපිට ගෙවීමට තියෙන ණය ප්‍රමාණයත් අපේ 55.7 2024 දී ඒක 56.4 දක්වා 2025 වෙනකොට අඩු වෙලා තියෙනවා.
ඔබට මේ කාලය තව විනාඩි 2යි
ගමන් කරනවා. එතකොට අපි ඇත්තටම බලමු මේක මේ දැන් මේ ණය වැඩි වෙලා තියෙනවා කියලා කියන පාර්ශවයන් රට පාලනය කරන කාලේදී 2015 ඉඳන් 2019 වෙනකම් යහපාලන රජයේ කාලේ තමයි ලංකාවේ ණය අති විශාල ප්‍රමාණයක් වැඩි වෙච්ච කාලයක්. ඒතර අපි ඒ කාලේ බැලුවොතින් රජය පටන් ගන්නකොට 73යි debt to GDP ratio එක. එහෙම නැත්නම් දලදේශ නිෂ්පාදිත ණය ප්‍රමාණය ඒක රජය අවසාන වෙනකොට 82ක් දක්වා වැඩිවීමක් තියෙනවා. ඉතින් එතකොට මේ මෙන්න මේ වගේ නිශ්චිත දර්ශක වලින් තමයි අපි ණය තිරසාරද නැද්ද අපේ ණය ගෙවීමේ හැකියාව තියෙනවද නැද්ද කියන එක සාකච්ඡා කරගන්නට අවශ්‍ය. එහෙම නැතුව නිකන් නම්බර්ස් අතහැරියයි කියලා මේ සම්පූර්ණ කතන්දරේ ඇත්තටම අපිට තියෙන බලපෑම පැහැදිලි වෙන්නේ නැහැ. ඒ වගේම අපි මතක් කරගන්නට ඕන ගිය අවුරුද්ද තුල අපේ රටේ ණය සේවනය කිරීම සඳහා එහෙම නැත්නම් ඉන්ට්‍රස්ට් පේමන්ට්ස් පොලිවියදම අපි රජයක් හිරේට අපිට අය කර අපි අඩු කර ගැනීමේ හැකියාව තිබිලා තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් මේක මහ බැංකුවේ වාර්ෂික වාර්තාවලත් සඳහන් වෙනවා. රජයේ විසින් මුදල් සංචිතයක් මේ බණ්ඩාගාරයේ විසින් මුදල් සංචිතයක් නඩත්තු කිරීමින් පොලි අනුපාත පාලනය කිරීම හරහා මේකට ඉතා විශාල කොන්ට්‍රිබියුෂන් එකක් දායකත්වයක් දැක්වුවා කියන එක මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙත් සඳහන් වෙනවා. ඒක නිසා ණය සම්බන්ධව ගත්තොතින් පහුගිය වර්ෂකහමාරය තුළ අපි රටේ ණය බර අඩු කරලා තියෙනවා. ණය සඳහා යන පිරිවැය පොලි පිරිවැයත් අපි රජයක් හැටියට අඩු කරලා තියෙනවා. ඒකේ තනිකර අනිත් පැත්ත තමයි යහපාලන රජයේ කාලේ උනේ ණය ප්‍රමාණයත් රටේ දරා ගන්න බැරි ප්‍රමාණයකට ණය ප්‍රමාණයත් වැඩි වුණා. ණය සඳහා ගෙවන පිරිවැය ප්‍රමාණයත් එහෙම නැත්නම් පොලි ප්‍රමාණයත් දරාගත නොහැකි ලෙස වැඩි වුණා. ඒකට හොඳම උදාහරණය තමයි අපි ජාත්‍යන්තර ස්වෛරී බඳුන් කර ණය අරගත්තේ ඉතා ඉහළ පොලියට වාණිජ වෙළඳපළෙන් ණය අරගෙන තමයි අවසානයේ ලංකාවේ අපේ අයවැය අතිරික්තය මේ මූලණය කළේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ ස්වාමීන් වහන්සේ හිඟය මූලණය කළේ. ඉතින් ඒක නිසා අපි ණය ගැන කතා කරද්දී වගකීම් සහගත වෙන්නට ඕන. ලංකාවේ ණය වැඩි වෙලා නැහැ.
කාලය අවසන්යි.
කොහොම ස්තුතියි. ණය ඇත්තටම රටට දරාගත හැකි ප්‍රමාණයකට ණය අඩු වෙමින් යන්නේ. ඒක 2032 දී අපි තිබිච්ච ටාගට් එක 95යි. අපි දැනටමත් එතනට ළඟා වෙලා තියෙනවා කියන එක මතක් කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි සභාපතිතුමනි කාලය ලබා දුන්නට.